අවසරයි සයන්ස, මේ අරූපය සහ රූපය කියලා කොටස් දෙකකට වෙන් කරනවා. මේක මේ අරූපයේ රූපය තියෙනවාද සාමින්නාංශ, ඒ පිළිබඳව මොකක්ද?
ඒ කියන්නේ අර කතාවක් තියෙනවනේ, අර මේ අරූපයේ සියුම රූපේ තියෙනවා කියලා.
එහෙම එවනල්ලක් තියෙනවා කියලා වගේ.
ඔව්, මෙහෙමයි. දැන් අපි දන්නවනේ භව තුනක් ගැන, කාම භවය, රූප භවය, අරූප භවය. අපි තව විදිහට කියනවා කාමාවචර, රූපාවචර, අරූප වචර. එතකොට මේ අරූපයේ රූප තියෙනවද කියලා ප්‍රශ්නයට උත්තරයක් දෙන්න ඉස්සෙල්ලා දැනගන්න ඕනේ රූප කියන්නේ මොනවද, අරූප කියන්නේ මොනවද කියලා. තේරෙනවද? රූපය තියෙනව හෝ නැතයි කියන්නේ ඉස්සෙල්ලා. දැන් අපි කිනකා සමහරලාට එක එක දේවල් කියනවානේ. ඒක නිසා මේ රූප කියන්නේ මොකද්ද, අරූප කියන්නේ මොකද්ද කියලා ඉස්සෙල්ලා තේරුම් ගන්න ඕනේ. ඉතින් ඒකට මම සරලව කියන්නම්. දැන් චක්කු විඤ්ඤාණයක් ගන්නකෝ. චක්කු විඤ්ඤාණයක් කියන්නේ මොකද්ද? අපි දැන් මේ අවට ගැන, තමන්ගේ වස්තුන් අවට තියෙන වස්තුන් ගැන දැනුවත් වෙනවටනේ චක්කු විඤ්ඤාණයක් හටගත්තා කියන්නේ, නේද? ඒතර මොනවා ගැන දැනගත් වෙන්නේ? දැන් තමන් ඉදිරියේ මේසයක් තියෙනවා නම්, ගහක් කොළක් තියෙනවා නම්, ගලක් තියෙනවා නම්, බාධකයක් තියෙනවා නම්, මේවා ඉදිරියේ තියෙනවා, නේද? දැන් අපි රෑ නිදාගෙන ඉන්නකොට අපේ වටේවට මොනවද තියෙන්නේ? උඩ වහලේ සිවිලිමත් තියෙනවද? එතකොට මේ ළඟ පුටුවක් තියෙනවද? කෝප්පයක් තියෙනවද මේසුඩ කියලා? ඒ බෝතලේ වතුර තියෙනවද කියලා? මේ දැනුවත් බවක් නැහැනේ. නමුත් ඒවා ළඟ තියෙන්න පුළුවන්. නමුත් දන්නේ නැහැ. හරි? ගැඹුරු නිින්දෙදි දන්නේ නැහැ. ඒතර ඇහැරුණා කියලා කියන්නේ මොන්නේ ඒ අවට ගැන දැනෙනවා. හරි? ඒතර ඒ අවට ඒ වස්තුන් ගැන දැනෙන එකට අපි කියනවා චක්කු විඥානෙ. ඒතර ඒක අරූපී ධර්මයක්. ඒක රූප නෙමෙයි. එතකොට ඒ දැනෙන දේ මොකක්ද? එයා දැනින්නේ අවට තියෙන වස්තු ගැනනේ දැනින්නේ. ඒව මොනවද? ඒව රූපනේ. එක එක රූප ගැන, වර්ණ රූපයේ ඇසුරෙන් තමයි ඒ දැනෙන්නේ. හරි? එතකොට වර්ණයේ දෙයට දැනෙන්නේ වර්ණයම නෙමෙයි, වර්ණය ඇසුරු කරගෙන අවට තියෙන දේවල් ගැන දැනෙනවා. වර්ණයම දැනෙන වෙලාවලුත් තියෙනවා. එතකොට දැන් කොහොම හරි දැන් අපි ගත්තොත්, දැන් පාපිස්සක් ගත්තොත් අපි අහනවා මේ පාපිස්සේ පාට මොකද්ද කියලා, නේ? එතකොට අපි හොඳට බැලහම අපි කියනවා රතු නිල් හරි මොකක් හරි පාටක් කියනවනේ. අන්න ඒ වෙලාවට අපි බලන්නේ පාට දිහා. එහෙම නැත්නම් අපිට ඈත ගියාම පාපිස්ස දකිනකොට ඒ පාට ඔස්සේ මෙතන පාපිස්සක් තියෙනවා කියලා දැනෙනවනේ. අන්න එතකොට වර්ණ ඔස්සේ අවට ගැන දැනුවත් වෙනවා. ඒකට තමයි අපි චක්කු විඤ්ඤාණය කියන්නේ. එතකොට දැනුවත් වෙන්නේ අවට තියෙන වස්තුන් තමයි ඒකට අරමුණ. එහෙම නැත්නම් අපිට ඕනනම් කියනවා වර්ණ රූපේ තමයි අරමුණ කියලා. හරි? එතකොට බලන්න, හැබැයි ওই දැනුවත් වීමක් හටගනීද ඇසක් නොතිබ්බනම්? ඈ? ඇසක් නොතිබ්බනම් හටගන්නවද? ඈ? අන්ධෙක්ට හටගන්නවද අවට ගැන වස්තුන් ගැන ඒ ආකාරයේ දැනුවත් බවක් හටගන්නේ නැහැ. නේ? එතකොට එයා හැබැයි දැනුවත් වෙන්නේ මොනව ගැනද? ඉදිරියේ තියෙන වස්තුන් ගැනනේ. එයා දැනුවත් වෙනවාද මේ වෙලාවේ ඇස ගැන? නේ? තමන්ට ඇහක් තියෙනවද නැද්ද? ඇහ බොහොම හොඳින් වැඩ කරනවද නැද්ද කියලා ඒලාවේ දැනුවත් වෙන්නේ. දැනුවත් වුණාට පස්සේ දැනුවත් වෙනවා මේ ඇස් ගැන. ඒක පස්සේ හිතකින්. හරි? ඒතර එයා දැන් දැනුවත් වෙන්නේ මොකක්ද? මේ ඉදිරියේ තියෙන වස්තු ගැන. හරි? එතකොට හැබැයි මේ දැනුවත් බව ඇති වෙන්න පිටිපස්සෙන් ඉඳන් කවුද උදව් කරන්නේ? පිටිපස්සෙන් ඉඳන් ඇහැ උපකාරයක් කරනව නේද? ඇහැ නොතිබ්බනම් ඒ දැනුවත් වීම ඇති වෙයිද? එදා නැගිටිනකොට එයාගේ ඇහැ මැරිලා තිබ්බනම් ඒක වෙන්නේ නැහැ. ඒතර ඉස්සරහෙන් කවුද උදව් කරන්නේ?
රූපේ
ඉස්සරහෙන් ඒ වර්ණ රූප ටික. ඒතර මැද මොකද්ද තියෙන්නේ? මැද විඤ්ඤාණය වගේ. හරියට නිකන් ඔක එහෙම නිකන් ආකෘතියක් තියෙනවා. ඉස්සරහෙන් උපකාරයක් කරන රූපයක් තියෙනවා විඤ්ඤාණයට, පස්සෙන් උපකාරයක් කරන රූපයක් තියෙනවා විඤ්ඤාණයට. සෝත විඤ්ඤාණයක් ගත්තත් එහෙමනේ. ඉස්සරහෙන් සද්දේ උපකාර වෙනවා. සෝත විඤ්ඤාණය හට ගන්න පිටිපස්සෙන් කන උපකාර වෙනවා වගේ. දිවටත් එහෙමයි. රසය දැනෙන්න රස ඒ රූපේ උපකාර වෙනවා. දිවක් තියෙන්නත් ඕනේ. ඒ දෙකම තියෙනකොට අන ජීවහා විඤ්ඤාණයක් ඇති වෙනවා. ඒතර ඔය හය, උතන හයක් තියෙනවනේ විඤ්ඤාණ සාමාන්‍යයෙන් අපි චක්කු සෝත ගහන දිවහ කාය අන්තිමේක මනෝ. මනෝ විඤ්ඤාණය ගත්තා. මනෝ විඤ්ඤාණය ඇති වෙන්නත් අපි කියනවනේ අපේ මේ ශරීරයේ යම්කිසි ලේ ධාතුවක්, ඇඟේ රස්නයක්, යම්කිසි රූපයක් හේතු වෙන්න එපා නේද? අපිට කලන්තේ දාලා තියෙන වෙලාවක අවට අපිට මොනවද දැනෙනවද? නිකන් කලන්තේ වැටුන වෙලාවක ඒ මොකක්ද අර මනෝ විඤ්ඤාණයට උපකාර කරන්නා වූ රූපේ දුර්වලයි. කලන්ත දාලා කියන්නේ ඒක. හරි? එතකොට යන්තම් දැනෙන්නේ අවට ගැන හරි මොකක් හරි දෙයක් ගැන. මනෝවිඤ්ඤාණයක් ගත්තත් ඒකට පිටිපස්සේ තියලා උදව් කරන රූපයක් තියෙනවා. මනෝවිඤ්ඤාණයට යමක් ගෝචර වෙන රූපයක් තියෙනවනේ. ඒකට ගෝචර වෙනවනේ ගොඩක් දේවල්. අතීත අනාගත ධර්මයන් වර්තමානයේ තියෙන රූපයක් හරි ගෝචර වෙනවා. ඒතකොට ඒ එහෙම ගෝචර වෙන දෙයක් තියෙනවා ඉදිරියෙන්. ඒකට අරමුණක් වශයෙන් එළඹෙන එක. ඒතකොට දැන් තේරෙනවද? විඤ්ඤාණ හය තියෙනවා. ඒවට අරමුණු වශයෙන් එළඹෙන ඒවා තියෙනවා. පිටිපස්සෙන් උදව් කරන රූප හයක් තියෙනවා. හරි? එතකොට ඔය සලායතනෙනේ අපේ ජීවිතයේ කරකවෙන්නේ. හරි? ඔය සලායතනෙන් එකක් එක වෙලාවක ක්‍රියාත්මක වෙනවා. හරි? එතකොට දැන් අපි ගත්තොත් සමහර වෙලාවට අපේ තියෙනවා අපි හිතන් අපි ඇහෙන් අපි ඇස් වහගෙන ඉන්නවා. හරි? අපි කනත් අපි මුකුත් අහන්නේ නැතුව ඉන්නවා. ගඳ සුවඳකුත් අපිට දැනෙන්නේ නැහැ. කෑමකුත් අපි කන්නේ නැහැ. කයටත් මුකුත් අදට වදින්නේ නැති වෙලාවක අපි ඇස් වහගෙන මොකක් හරි කල්පනා කරනවා අතීත වෙච්ච දෙයක් ගැන. අතීත වෙච්ච අපි රූපයක් මතක් කරලා ගමු. අපි හිතමු අපි දැන් අපි මොන රෑ අපි මතක් කරනවා මේ ඉර ගැන. ඒතර අපි දවල් දැක්ක ඉර ගැන රෑට මතක් කරනවා. හරි? ඒ මතක් කිරීම කියන්නේ මනෝවිඤ්ඤාණයක් දැන් හටගෙනනේ. ඒක හටගන්න එක්තරා පිටිපස්සේ යාගේ ශාරීරික රූපයක් උදව් කරනවානේ පිටිපස්සේ ඉඳලා නේද? හැබැයි ඒ වෙලාවේ එයාට ඉර පේනවද? ඒ අතීත මතකයේ ඉන්නේ දැන් මේ ඉර කියන රූපේ මෙයා අරමුණු වශයෙන් ගන්නෙ. ඔව්. හැබැයි අර චක්කු විඤ්ඤාණ අවස්ථාවල අපිට තේරෙනව නේද වෙනසක්? එතනදී ඒ චක්කු විඤ්ඤාණයට පිටිපස්සේ ඉඳලා උදව් කරන රූපෙකුත් තිබ්බා. හරි? ඉස්සරහා ඉඳලා අරමුණක් වශයෙන් එළඹෙන ඒ වෙලාවෙම හටගත් රූපෙකුත් තිබ්බා. එතකොට රූපයක් දෙපසින්ම උදව් කළා විඤ්ඤාණය මැද වගේ හටගත්තා. මනෝවිඤ්ඤාණ සමහර අවස්ථා තියෙනවා පිටිපස්සේ ඉඳන් රූපේ උපකාර කරනවා නේ. දැන් අකන අපේ ඇඟේ හදවත ලේ ධාතු ඒ අදාළ උෂ්ණ ඒක තැනක කොහොම හරි උපකාරන රූපයක් තියෙන්න ඉබේ. මේ ඇඟ ඔක්කොම කුණු වෙලා ගියා නම් මේ ඇඟ පාදක කරා මනෝවිඤ්ඤාණයක් හටගන්නේ නැහනේ. ඒතර අපිට තේරෙනවා අනිවාර්යෙන් මනෝවිඤ්ඤාණයට උපකාර කරන යම් රූපමය ස්වභාවයක් මේ ඇඟේ කොතනක හරි තියෙනවා. ඒක කකුලේ නෙමෙයි අත්වල නෙමෙයි. හරි? කකුල් කපපු මිනිසුත් හිතනවනේ ජීවත් වෙනවනේ. අත් කපපු මිනිසුත් ජීවත් වෙනවා. තොර කකුල් වල කන් වල නෝන මේ තැනක තියෙන කොහේ. ඒක ඒ ආකාරයෙන් හිතාගත්තාම ඇති. හැබැයි ඒකට ගෝචර වෙච්ච රූපේ. ඒක දැන් තියනවාද ඇත්තට හටගෙන? අර මං කිව්වේ මේ ඉර මතක් කරන වෙලාවේ රැට එයායේ මතකයෙන්නේ දැන් මේ කරන්නේ. හරි? ඒතකොට ඒ රූපේ ඇත්තට හටගෙනද කොහේ හරි? නෑ එහෙම එකක් නෑ. එයා මේ අතීත මතකයක් විතරයි දැන් ගන්නෙ. හරි? හැබැයි එයාගේ වස්තු රූපේ අර මනෝවිඤ්ඤාණයට ගෝචර වෙන රූපේ ගෝචර වෙන නෙමෙයි මනෝවිඤ්ඤාණයට පාදක වෙච්ච රූපේ ඒ වෙලාවේ ඇත්තටම මනෝවිඤ්ඤාණයට උපකාර කරනවා. ඒ වෙලාවේ තියෙන ඇත්තටම ලෝකෙ කොතන හරි ඉරක් තියෙනවනම් ඒක දැන් මනෝවිඤ්ඤාණයට උපකාර වෙන්නේ නැහනේ. මෙයා මේ දවල් දැක්ක ඉරණ දැන් මේ මතක් කරන්නේ. හරි? ඒතර අතනින් පේනවාද අතන අවස්ථාවේදී රූප දෙකක් උපකාර රූප දෙකක් සහපැවැත්මකුයි විඤ්ඤාණිකුයි තිබ්බා. මෙතනදී එක රූපය. මෙතනදී ඒකයි මනෝවිඤ්ඤාණය විතරයි. එතකොට ඔන්න දැන් එක රූපයක් අඩු වුණා. අරමුණු වශයෙන් ඉදිරිපත් වෙන එක. හරි? එතකොට කාට හරි හිතෙන්න පුළුවන් එතකොට ඔය බ්‍රහ්ම මේ මොකද්ද රූපාවචර ධානය කියලා කියන්නේ ඔන්න ඔය වගේ වට. රූපාවචර ධානවලදී දැන් අපි තුමු මිනිස්සෙක් වශයෙන් එයා භාවනා කළා රූපාවචර ධානයකට එනවා. එයා වර්ණයක් මතක් කරගන්නවා. රතු පාට මතක් කරගෙන මොකක් හරි එක්ක පැතලි රූපයක රතු පාට බලලා ඒක හිතෙන් මතක් කරන එකක් නේ කරන්නේ. අපි ඒකට කියනවා කසිනේ. එතකොට එයා ඊට පස්සේ හිතෙන් මේ රතු පාට අරමුණු කරන එක අපි කියන ලෝහිත කසිනේ. ඕදාත කසිනේ. උමම වර්ණ වශයෙන් තියෙන නිල කසිනේ. නිල් පාටක් බලාගෙන ඒක මතක් කරගන්නවා පස්සේ. එතකොට එයා මේ අරමුණු වශයෙන් ගන්නෑ ඊට පස්සේ ප්‍රත්‍යයෙන් උපන් ඒ වෙලාවේ වර්තමානයේ තියෙන රූපයක් අරමුණු කරන්නේ නැහැ. ටික වෙලාවකට පස්සේ එයා මනසින්මයි ගන්නෙ. හැබැයි එයාගේ ජීවිතයට අදාළව තර වස්තු රූපේ අර මං කිය මනෝවිඤ්ඤාණයට පාදක වෙන රූපේ ඒ එයාගේ ධාන අවස්ථාවක් ආවා දැන් උපකාර කරනවා නේද? එතකොට ඊට පස්සේ ප්‍රශ්නේ දැන් එතකොට අපි අරූපේ රූප තියෙනවාද කියලා අහනවා නම් දැන් එතකොට අහන්න ඕනි මොන රූපේද? අරමුණු වශයෙන් එන රූපේද? පාදක වෙන වස්තුවක් අර නිස්රේ වෙන රූපේද? අර ඇස කන දිවකය අර හදේ වස්තුව වගේ පාදක වෙන රූපේද? මේ අරූපේ නැත්තේ අරමුණු වශයෙන් එන රූපේද අරූපේ නැත්තේ? හරි? එතකොට මේ ඉස්සෙල්ලා ඔතන විග්‍රහ කරගන්න ඕනේ නේද? එතකොට දැන් මනෝවිඤ්ඤාණයට නිකන් අර මතකයෙන් වගේ එන එක ඒක එක කාරණයක්. එතකොට දැන් පဋාණ ප්‍රකරණයේ තියෙනවා අභිධර්මයේ ගොඩක් තැන්වල එක පැහැදිලිවම පේනවා අරූපාවචර සිතකට අරූපයේදී අරූපයේදී අරූපාවචර සිතකට හෘදය වස්තු වශයෙන් මේ ශාරීරික වශයෙන් කිසිම රූපයක් ප්‍රත්‍ය වෙන්නේ නැත කියලා. නිස්සරේ වශයෙන් ප්‍රත්‍ය වෙනවා කියලා අපි ඔකට කියන්නේ. වස්තු වශයෙන් නිස්සරේ වශයෙන් ප්‍රත්‍ය වෙන්නේ නැහැ. ඒ ඒක පැහැදිලිවම මේක පဋාණ ප්‍රකරණේ කියන්නේ අභිධර්ම පිටකේ අන්තිමට තියෙනවා. හැබැයි අරූපාවචර සිතක් හටගන්න පුළුවන් මේ මිනිස්සෙක් වශයෙන් භාවනා කරන එක්කෙනෙක්ට. එයා අරූප ධානය වලට එළඹෙනකොට. හරි. එයාගේ අරූපාවචර සිතට අර එයාගේ වස්තු රූපේ කියන එක පාදක වෙනවා කියලා දක්වලා තියෙනවා. නිස්සරේ වශයෙන්. හරි. ඒතර එයාට අරූප ධානය සිතක් තියෙන්නේ. හැබැයි එයාට රූපේ උදව් කරනවා.
පාදක වෙනවා.
වෙනවා. අරූපාවචර ලෝකෙදී ඒක පාදක වෙන්නේ හැම රූපයක් නැහැ. අරූපාවචර සිතක් විතරමයි
තියෙන්නේ.
ඊට පස්සේ අපි බලන්න ඕනි එහෙනම් හරි පාදක වෙන රූපයක් නැහැ. හැබැයි අර සිතට මතක් වෙන හරි රූපයක් තියෙනවද කියලා. කියලා නේ ඊළඟට ප්‍රශ්නේ වෙන්නේ. දැන් පාදක වෙන අසකන වගේ කිසි රූපයක් නැහැ. හදේ වස්තු රූපයක්වත්
නැහැ.
අරමුණක් වශයෙන් විතරක්.
බාහිර රූපයක්.
ඔව් අරමුණක් වශයෙන්. ඒ කියන්නේ බාහිරව මේ දකින්න රූපයක් නෙමෙයි. පරණ මතකයේ තුලින් ගත්ත රූපයක් හරි ඉදිරිපත් වෙන එක පිළිබඳ විතරයි පොඩි සැකයක් තියෙන්නේ. මොකද දැන් වර්ණ රූප මුකුත් එන්නේ නැහැ එයාට. එහෙමත් පට්ටානේ පැහැදිලිව කියනවා එයාට වර්ණ රූපේ රූප මුකුත් නැහැ. මතක් වෙනව නම් මතක් වෙන්න පුළුවන්. ඊට ඉස්සෙල්ලා භවයේ දැක්ක නිසා දැන් මේ අරූපාවචර ලෝකෙදී මේ එයාට අර වර්ණ ඡායා මොනවා හරි ඒ රූප දැන් මතක් වෙනවද? එහෙම ඒ ආකාරයෙන් හරි අරමුණක් වශයෙන් විතරක්වත් එනවද කියන එක විතරයි. එතකොට දැන් ප්‍රශ්නේ
ඒ කියන්නේ මනෝමය රූපව විතරක්
අන්න හරි අන්න එහෙම රූපයක් හරි එනවද කියලා විතරමයි උතන ගැටලුව තියෙන්නේ. ඊට පස්සේ දැන් අරූපාවචර සිත් ගැන අරූප ලෝකෙ සිත් ගැන කතා මේ පට්ටානේ බැලුවහම පැහැදිලිව පේනවා. අර රූපාවචර අරූපාවචර කාමාවචර කියලා ඔය ත්‍රිකයක් තියෙනවා තුනක්. ඒක සංග්‍රහ කරලා තියෙනවා පට්ටානේ එක කොටසක. එතකොට ඒක අනුව පෙන්නනවා මේ අරූපාවචර ලෝකෙදී රූපාවචර සිත් ඇති වෙන්නේ නැහැ. අරූප තලයේ දෙවියන්ට ඒගොල්ලන්ට ඇති වෙන්නේ සිතිවිලි වර්ග දෙකයි. කාමාවචර සිත් හා අරූපාවචර සිත් විතරයි. හරි. රූපාවචර සිත් ඇති වෙන්නෙත් නැහැ කියලා පැහැදිලිවම දක්වලා තියෙනවා. එතකොට ඒකෙන් මට හැඟෙනවා දැන් රූපාවචර කියන වචනේ දෙන්නෙත් රූපාවචර දැන් අපේ කාම ලෝකෙත් රූප තියෙනවනේ. ඇයි අරගොල්ලන්ට රූපාවචර කියලා දැම්මේ රූපාවචර බ්‍රහ්මයන්ට? ඕක දැන් දෙකොටසක් වෙන් කළානේ. මේකක්ව රූපාවචර අනිත් එක්කව අරූපාවචර. ඒ එහෙම දැම්මේ දෙගොල්ලන්ගෙම සිත්වල සමාධි ගතිය වැඩි. හැබැයි අර රූපාවචර බ්‍රහ්මයන් අර වගේ වර්ණ රූප ඇසුරු කරන නිසා රූපයේ චරණය කරන නිසා කිව්වා රූපාවචර. ඒ කියන්නේ මේ රූපේට ඇල්මක් නෙමෙයි අර අරමුණු වශයෙන් අරමුණු වශයෙන් ඒගොල්ලෝ රූපේ ගොඩක් ගන්නවා. දැන් රූපාවචර බ්‍රහ්මයන්ට ඇස කන කියන රූප දෙකක් තියෙනවා. හරි. අර දිව කය එතකොට නහය කියන රූප තුන නැහැ. හරි. හදේ වස්තු රූපේ තියෙනවා. එතකොට අරූපේ දක්වලා තියෙන විශේෂයෙන් රූපාවචර සිතක් ඇති වෙන්නේත් නැහැ කියලා. ඒ පට්ටානේ බලන් යනකොට පේනවා. ඒතර ඒකක් නැහැයි කියලා දක්වන නිසා බොහෝ දුරට හිතා ගන්න පුළුවන් දෙයක් තමයි මේ වර්ණ රූපයක්වත් අරමුණු වෙන්නේ නැත කියන එක. ද ප්‍රත්‍යুৎපන්න රූපයන් නම් කොහොමත් අරමුණු වෙන්නේ නැහැ. එහෙම අරමුණු වෙනවා නම් බුදු කෙනෙක්ට උන්ට ධර්මයේ දසන්න පුළුවන්. ඒතකොට වර්ණ රූපයක්වත් අරමුණු වෙනවා නම් නිකන් හරි ඒ ඇයිට පුළුවන්කම තියෙන්න ඕනේ රූපාවචර ධානය වලට එළඹෙන්න. දැන් අපිට වර්ණ රූපයක් පේනවා නම් ඒක පාදක කරන් ඒකම එකඟ වුණොත් සිත අපි කියනවා ඒක රූපාවචර පළවෙනි හරි දෙවෙනි හරි තුන්වෙනි හරි ධානි කියලා. ඒතකොට වර්ණ දැන් ඒගොල්ලන්ට වෙනවා අරූපෙදි රූපාවචර ධානය ඇති වෙන්නේ නැහැ කියනවා. තවත් එකක් තියෙනවා අරූපාවචර සතෙක් මැරිලා රූපාවචර බ්‍රහ්ම ලෝකෙක උපදින්නේ නැහැ. ආයි වැටෙන්නේ පල්ලෙහා කාමාවචරයට. දෙවියන් අතර හරි මිනිස්යන් අතර හරි උපදින්නේ. එතකොට රූපාවචර ධානය නැහැ කියන කාරණේ මට හම්බුණ එක පැහැදිලිවම තියෙනවා. ඒක නිසා කියන්න පුළුවන් අරූපාවචරය අර පිටිපස්සෙන් සපෝට් කරන සහයෝගය දෙන රූපෙකුත් නැහැ. අරහ වගේ අරමුණක් වශයෙන්වත් ඉදිරිපත් වෙන රූපයක් නැති බව තමයි පේන්නේ
තියෙන්නේ.
අවසරය සයනස මේ අරූපාවචර ලෝකේ කාමාවචර සිත් හට ගන්නවද?
ඔව් හට ගන්නවා. ඒ කියන්නේ දැන් අරූපේ උපදින්නේ ඇත්තටම අරූපාවචර විපාක සිතකින්. එතකොට වැඩියෙන් මේගොල්ලන්ගේ පවතින්නේ අරූපාවචර විපාක සිත් තමයි අර යාගේ බවංගේ වගේ හැටියට. ඊට පස්සේ අරූපාවචර යා ධාන සිද්ධ කරනවනේ. ඒ සිත්විලි ධාරා ඇති වෙනවා. ඔය අතරෙදි යාට ඇති වෙනවා කියනවා කෙලස්. එයාට අරූපෙදි එයාට ලෝභ ඇති වෙනවා. ලෝභය එතකොට මාන්නය වගේ කෙලෙස් ඇති වෙන්න පුළුවන්. එයාට ඇති වෙන්නේ නැති පටිගය ඇති වෙන්නේ තරහ යන්නේ. ඒතකොට ලෝභය කියන කෙලෙස් සහගත සිත් උපදිනවා. ඒ කියන්නේ එයාටම එයාගේ අරූපාවචර ධානයෙන් පස්සේ නැගිටලා මේ මේක හොඳ සිතක් කියලා මාන්නයක් ඉපදෙන්න පුළුවන්. ඒ කෙරෙහි තමන්ගේ ලෝභයක් ඇති වෙන්න පුළුවන්. ඒවට අපි කියනවා කාමාවචර සිතක් කියලා. ඒ අකුසල සිතක් කවදාවත් අපි රූපාවචර හෝ මේ අරූපාවචර ලෙස සංග්‍රහ කරන්නේ නැහැ. ඒ අකුසල සිතක සමාධිය දුර්වලයි. එතකොට ඒක මේ ධානා සිතක් නෙමෙයි.
හැබැයි කාමාවචර සිත හටගත්තයි කියලා අරූපාවචර ලෝකෙදී රූපේ අරමුණු වෙන්නේත් නැහැ. කෙලෙස් විතරයි අරමුණු
වෙන්නේ. ඔය එයාටේ නාම ධර්මයන් අරමුණු වෙන්නේ. තමන්ගේම මානසික දෙයක් ගැන අරමුණු වෙලා තමයි ඒ කාමාවචර සිත හටගන්නේ කියලා තමයි පේන්නේ.
ඒ
ඒකයි ඒකට කාමාවචර කියන්නේ.